අද දින මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය විද්‍යාව දෙවන පෙළ පොතේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටසයි. අපි පෙර දිනයකදී පදාර්ථයේ අවස්ථා විපර්යාස දක්වා කොටස සාකච්ඡා කරලා අවසන් කළා. එතකොට ඉන්පසු එහි දෙවෙනි කොටස වන පදාර්ථයේ අවස්ථා විපර්යාස සිට අද දින මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එවිට ඒ නිසා ඔබගේ පෙළ පොතේ 11 ශ්‍රේණි විද්‍යාව දෙවන පෙළ පොතේ 13 වෙනි පිටුවේ මුල සිට අපි අද දින සාකච්ඡා කරන්න බලමු. එහිදී පළවෙනි මාතෘකාව ලෙස පදාර්ථයේ අවස්ථා විපර්යාස. අපි දන්නවා පදාර්ථයේ අපි පොඩි පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවා කියලා. එනම් ඝන, ද්‍රව සහ වායු යන පදාර්ථ පවතිනවා. අපේ දිනදා අපේ වටපිටාව දිහා අපි බැලුවත් අපේ මොන දේ දිහා බැලුවත් විද්‍යාවෙන් අපි අහලා තියෙන දේ පිළිබඳවත් අපි දන්නවා ඝන, ද්‍රව, වායු ලෙස තමයි පදාර්ථයේ අවස්ථා තුනක් තියෙන්නේ. ඒකට අපි නිවසින් උදාහරණයක් ගත්තොත් අපි දන්නවා සීතකරණයේ අයිස් පවතින. ඒ අයිස් එළියට අරගෙන අපි සාමාන්‍ය කාමර උෂ්ණත්වයට පැමිණින්න තිබ්බම අයිස් ද්‍රව තත්ත්වයට පත් වෙනවා. ඒ ද්‍රව ජලය අපි නැවත රත් කිරීමකට ලක් කළොත් ඒ ජලය වාෂ්ප වෙනවා. එහෙම නැත්නම් හුමාලයේ බවට පත් වෙනවා. මේ හුමාලය නැවත එකතු කරගෙන සිසිල් වීමකට ලක් කළොත් එහෙම නැත්නම් අපි හුමාලයේ අරගෙන ඝනීභවනය කරගෙන ද්‍රව ජලය හදාගෙන සිසිල් වෙන්න ද්‍රව ජලය හදාගත්තොත් නැවත ජලය කියන තත්ත්වයට පත් වෙනවා. එම ජලය නැවත සිසිල් කිරීමකට ලක් කළොත් නැවත අයිස් බවට පත් කරන්න පුළුවන්. එහෙමනම් බලන්න දැන් මෙතනදී ජලයේ අවස්ථා තුනක් ඔබට නිරීක්ෂණය කරන්න එහෙම නැත්නම් දකින්න පුළුවන්. එක් අවස්ථාවක් තමයි ඝන අවස්ථාව අයිස් කියන්නේ, ද්‍රව අවස්ථාව ජලය කියන්නේ, වායු අවස්ථාව ජල වාෂ්ප එහෙම නැත්නම් හුමාලය කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පදාර්ථයේ ඝන, ද්‍රව, වායු කියන එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසයක් කියලා හඳුන්වනවා. අයිස් ඝන අයිස් ද්‍රව ජලයේ බවට පත්වීම අවස්ථා විපර්යාසයක්. ද්‍රව ජලයේ හුමාලයේ බවට පත්වීම අවස්ථා විපර්යාසයක්. හුමාලයේ නැවත ද්‍රව ජලයේ බවට පත්වීම අවස්ථා විපර්යාසයක්. ජලය නැවත අයිස් බවට පත්වීමත් අවස්ථා විපර්යාසය. එහෙමනම් මේකෙදී අපිට වැදගත් වෙනවා යම් යම් මූල ධර්ම කීපයක් සාකච්ඡා කිරීම. අපි ඉස්සෙල්ලාම බලමු මේ අවස්ථා විපර්යාස වලදී වන සංසිද්ධි කීපයක්. එකක් තමයි වායුවක් ඝනීභවනය වෙනවා. වායු අංශු එකතු වෙලා ඝනීභවනය වෙනවා. වලාකුළු ජල වාෂ්ප ඝනීභවනය වෙලා තමයි වලාකුළු නිර්මාණය වෙන්නේ. ඊළඟට අපි දන්නවා ඝනයක් ද්‍රව බවට පත් වෙනවා. මේ ඝනයක් ද්‍රව බවට පත් වීමට අපි කියනවා විලේණය කියලා. හැබැයි ඝන ද්‍රව්‍යයක් උදාහරණයක් හැටියට ලුණු කැටයක් ජලයේ දිය කරපුවාම ඒකට අපි විලේණය කියන්නේ නැහැ. ඒ ලුණු කැටේ ජලයේ දිය කරපුවාම සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් හැදෙනවා. නමුත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රව වුණේ නැහැ එතන. නමුත් සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලුණු කැටේ අධික උෂ්ණත්වයකට ලක් කරලා ද්‍රව බවට පත් කරපුවාම අපි ඒකට කියනවා විලේණය කියලා. සරල උදාහරණයක් ගත්තොත් ඉටි පන්දම් ඒ ඉටි ඝන අවස්ථාවේ පවතිනවා. ඒක අපි ටිකක් රත් කළොත් ද්‍රව බවට පත් වෙනවා. එහෙමනම් මෙතනදී වෙන්නේ ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වෙනවා. එහෙමනම් විලේණයක්. ඒ වගේම ද්‍රවයක් ඝන බවට පත්වීමට අපි කියනවා හිමායනය කියලා. ද්‍රවයක් ඝන බවට පත්වීම හිමායනය කියලා කියනවා. ඒ කියන්නේ ජලය අයිස් බවට පත්වීම හිමායනය. එහෙම නැත්නම් ඝන අයිස් ජලය බවට පත්වීමට අපි කියනවා විලේනය. ඊළඟට ද්‍රවයක් බුබුලු දමමින් අභ්‍යන්තරයේ ඉඳලා බුබුලු දමමින් එන අවස්ථාවට අපි කියනවා නැටීම කියලා. තාපය දුන්නම නැටීමකට ලක් වෙනවා. ඉතින් මේවා අවස්ථා විපර්යාසවලට උදාහරණ. ඊළඟට අපි බලමු මේ අවස්ථාවලදී යම් යම් සංකල්ප පිළිබඳව අපිට වැදගත් වෙනවා. මේ මෙතනදිත් අපි කලිනුත් සංකල්ප කීපයක් කතා කළා. අවස්ථා විපර්යාසය, විලේනය, හිමායනය, ගණී භවනය, නැටීම, ඒ වගේ සංකල්ප. ඊළඟට තවත් සංකල්ප කීපයක් මෙහිදී අපිට වැදගත් වෙනවා. එකක් තමයි ද්‍රවාංකය, melting point කියන එක. ද්‍රවාංකය කියන්නේ අපි දන්නවා යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී ඒ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙනවා. එහෙමනම් මේ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙනකොට ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙන නියත උෂ්ණත්වයක් පවතින. ඒක තමයි අපි ද්‍රවාංකය කියන්නේ. එතකොට මේක අර්ථ දැක්වීමක් හැටියට කියනවා නම් යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය කියලා හඳුන්වනවා. එතකොට මේ ද්‍රවාංකය කියන්නේ උෂ්ණත්වය. ඒක අපිට සෙල්සියස් අංශක වලින් කියන්නත් පුළුවන්, කෙල්වින් වලින් කියන්නත් පුළුවන්. හැබැයි ද්‍රවාංකය කියන එක පීඩනය මත රඳා පවතිනවා. එතකොට පීඩනය වෙනස් වෙනකොට ද්‍රවාංකය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ද්‍රවාංකයක් ගැන සඳහන් කරන්නේ නිශ්චිත පීඩනයක් යටතේ. ඒ පීඩනය යටතේ ද්‍රවාංකයේ යම් ද්‍රව්‍යයක් සඳහා නියතයක් වෙනවා, නියත අගයක්. ඊළඟට අපි බලමු හිමාංකය කියන්නේ. දැන් ඝනයක් ද්‍රවයක් මේ ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත් වුණා ද්‍රවාංකයේදී. නමුත් ඕකේ ප්‍රතිවිරුද්ධ අදහස ගත්තොත් යම් ද්‍රවයක් සිසිල් කිරීමේදී එය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයකට පවතිනවා. අන්නේ උෂ්ණත්වයට කියනවා එම ද්‍රව්‍යයේ හිමාංකය කියලා, ෆ්‍රීසින් පොයින්ට් කියලා කියනවා. ඒකත් පීඩනය මත රඳා පවතිනවා. එතකොට ජලයේ ද්‍රවාංකයක් සෙල්සියස් අංශක බිඳුවයි, ජලයේ හිමාංකය. ඒ කියන්නේ ජලයේ නෙමෙයි අපි සාමාන්‍යයෙන් අයිස් වල ද්‍රවාංකය කියලා කතා කළොත්, පොදුවේ අපි කතා කරන්නේ ජලය කියන ද්‍රව්‍ය නිසා ජලයේ ද්‍රවාංකය කියලා කියන්නත් පුළුවන්. එයා කාමර උෂ්ණත්වයට පවතින ද්‍රව්‍යයෙන් තමයි අපි බොහෝ විට හඳුන්වන්නේ. නැත්නම් අයිස් වල ද්‍රවාංකය කියලා කතා කරන්නත් පුළුවන්. ඊළඟට හිමාංකය ගත්තොත් ජලයේ හිමාංකය ඒත් සෙල්සියස් අංශක බිඳුවයි. එහෙමනම් මේකෙන් අදහස් වෙන්නේ යම් ද්‍රව්‍යයක ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක් ගන්න. ඊළඟට ඔබගේ පෙළ පොතේ 9.2 වගුව කෙරෙහි අවධානය යොමු කරන්න. මේ වගුවේ දැක්වෙනවා ද්‍රව්‍ය කිහිපයක ද්‍රවාංක. හැබැයි ඒ වගේ නිශ්චිත අගයන් දෙනවා නම් අපි පීඩනය නියත කරගන්න ඕනේ. ඒ නිසා වායුගෝලයේ එකක පීඩනයක් යටතේ තමයි මේ ද්‍රවාංක දීලා තියෙන්නේ සෙල්සියස් අංශක වලින්. එහෙමනම් අයිස් වල ද්‍රවාංකය සෙල්සියස් අංශක බිඳුවයි. ෆැරපින් ඉටි වල ද්‍රවාංකය සෙල්සියස් අංශක 54යි. නැප්තලීන් කපුරු වගේ ඒවා තියෙනවා, ඒක සෙල්සියස් අංශක 80යි. සල්ප 114යි. ඊයම් වල 330යි. ඉතින් මෙන්න මේ ද්‍රව්‍ය අපි සාමාන්‍ය ජීවිතයේදී ද්‍රව කරලා තියෙනවා බොහෝ විට. එහෙම නැත්නම් සල්ප වැනි ඒවා නම් අපි විද්‍යාගාරයේදී ද්‍රව අවස්ථාවට පත් කරලා තියෙනවා. නමුත් අපිට වගුවේ ඊළඟ කොටසේ දැක්වෙන ද්‍රව්‍ය ගත්තොත් එතන තියෙන්නේ ලෝහ. එතකොට ලෝහ වලින් ද්‍රවාංශයේ අඩුම ලෝහයක් තමයි Em කියන්නේ. ඊට අමතරව සිංක් 410ක් වෙනවා සෙල්සියස් අංශක, ඇලුමිනියම් වල 660ක් වෙනවා, රත්තරන් වල 1063ක් වෙනවා. ටංස්ටන් කියන ලෝහයේ ඔය ඉස්සර සූත්‍රිකා බල්බ වල කොයිල් එක හදන්න ගත්තේ ටංස්ටන් කියන ලෝහය, මේකේ ද්‍රවාංශය ගොඩක් වැඩි. ඒ නිසාම තමයි ටංස්ටන් එක හේතුවක් තමයි ටංස්ටන් කියන ලෝහයේ සූත්‍රිකාව සකස් කරන්න ගත්තේ ද්‍රවාංශය ඉතාම ඉහළාගයක් නිසා. අනිත් හේතුව තමයි ඒ රත් වුණාම ආලෝකයේ විහිදවීම කියන කාරණා දෙක. එතකොට ටංස්ටන් වල ද්‍රවාංශය 5385ක් වෙනවා සෙල්සියස් අංශක, යකඩ වල සෙල්සියස් අංශක 1535යි. අපි දැන් බලමු තාපාංග. අපිට බැරිද යම් ද්‍රව්‍යයක ද්‍රවාංශයේ ස්වයන් තාපාංගයේ ස්වයන්? අපිට ඒකට හොඳම උදාහරණය තමයි අපිට පැහැදිලිව ක්‍රියාකාරකමකින් කරනවා නම් අපිට පැහැදිලිව කරන්න පුළුවන් අයිස් වල ද්‍රවාංශයේ සෙවීම. අයිස් කැට ටිකක් භාජනයකට දාලා අයිස් කැට අතරේ උෂ්ණත්වයක් සිරස්ව තබලා එහි බල්බය අයිස් කැට අතරේ ගිල්ලලා තියලා අයිස් ද්‍රව වෙන්න හරිනවා. දැන් අයිස් ද්‍රව වීමට පටන් ගත් මොහොතේ සිට අයිස් ද්‍රව වෙලා අවසන් වෙනකන් බොහෝ විට උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුවේ පවතී. ඒ කියන්නේ ඒ නිශ්චිත උෂ්ණත්වය තමයි අපි ද්‍රවාංශය කියලා කියන්නේ. එහෙමනම් අපිට ඒ විදිහට ජලයේ ද්‍රවාංශය සෙවීමක් කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු තාපාංශය කියන්නේ මොකක්ද? බොයිලින් පොයින්ට් එක. යම් ද්‍රව්‍යයක් ද්‍රවයක් රත් කිරීමේදී ද්‍රවය තුලින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකය කියලා හඳුන්වනවා. නැවත කියනවා නම් යම් ද්‍රවයක් රත් කිරීමේදී ද්‍රවය තුලින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එහෙම නැත්තම් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකය නමින් හඳුන්වනවා. එයි මේ ද්‍රවය තුලින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම ගැන කතා කරන්නේ. ඒකට හේතුව තමයි ජලය ඕනෑම ද්‍රවයක් වාෂ්ප වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් අපි බාහිරින් තාපයේ නොසොපයා ඉන්නකොටත් ඒ ද්‍රවයේ පෘෂ්ඨයේ මතුපිට පෘෂ්ඨේනුත් ඒ ද්‍රවාංශ වායු කලාපයට එකතු වෙනවා, එහෙනම් වාෂ්ප වෙනවා. නමුත් එහිදී අභ්‍යන්තර අංශු ද්‍රවාංශු වාෂ්ප වෙන්නේ නැහැ. ඉතින් අභ්‍යන්තර ද්‍රවාංශුත් වාෂ්ප වෙනවා කියන්නේ තාපාංකයට එළඹිලා තමයි එහෙමනම් වාෂ්ප වෙන්නේ. එහෙමනම් මේ තාපාංකයට එළඹිලා වාෂ්ප වෙනවා නම් ද්‍රවයේ නටනවා. ඒ තාපාංකයට එළඹිලා වාෂ්ප වීම තමයි අපි කියන්නේ නැටීම කියලා. එහෙම නැතුව මතුපිට පෘෂ්ඨයෙන් සාමාන්‍ය අවස්ථාවලදී රත් කිරීමක් නොකරත් මතුපිට පෘෂ්ඨයෙන් ද්‍රවයක් වාෂ්ප වෙනවා, ඒ අවස්ථාවට අපි කියනවා වාෂ්පී භවණය කියලා. මෙන්න මේ වාෂ්පී භවණයත් නැටීමත් කියන දෙකටම අපි පොදුවේ හඳුන්වනවා වාෂ්පීකරණය කියලා. රයිට්. අපි ඊළඟට බලමු ද්‍රව්‍ය කීපයක තාපාංක ඔබගේ පෙළපොතේ 9.3 වගුවේ දැක්වෙනවා. ඒකෙදි ජලයේ තාපාංකය දීලා තිනවා සෙල්සියස් අංශක 100යි. එතනෝල් වල තාපාංකය සෙල්සියස් අංශක 78යි. රසදිය වල 357යි. සිංක් වල 907යි. තඹ වල 2310යි. යකඩ වල 2750යි. ඔක්සිජන් වල තාපාංකය, ඒ කියන්නේ ඔක්සිජන් වායු බවට පත් වෙන උෂ්ණත්වයේ සෙල්සියස් අංශක ඍණ 103 දී තමයි, 183 දී තමයි ආ වායු වෙලා තියෙන්නේ. ඒක තමයි මේකේ අදහස. එතකොට ජලය වායු බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක 100. එහෙනම් ජලය කාමර උෂ්ණත්වයේදී පවතින්නේ ද්‍රවයක් ලෙස. මොකද කාමර උෂ්ණත්වය කියන්නේ අපි දළ වශයෙන් ගත්තොත් සෙල්සියස් අංශක 30කට ආසන්න උෂ්ණත්වයක් කියලා. එහෙමනම් එම උෂ්ණත්වයේදී ජලය පවතින්නේ ද්‍රවයක් ලෙස. හැබැයි ඔක්සිජන් කාමර උෂ්ණත්වයේදී පවතින්නේ එයා ඍණ 183 දී තමයි වාෂ්ප වෙන්නේ. එහෙමනම් කාමර උෂ්ණත්වය කියන්නේ සාමාන්‍ය සෙල්සියස් අංශක 27ක් කියලා පොදුවේ ගත්තොත් ඒ උෂ්ණත්වයේදී ඔක්සිජන් පවතින්නේ වායුවක් ලෙස. ඉතින් මෙන්න මේ කරුණු කෙරෙහි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ සංකල්ප හරියට තේරුම් ගැනීම. එතකොට මෙන්න මේ කියන ද්‍රවාංකත් තාපාංකත් අපි පොදුවේ දෙනු ලබන්නේ වායු ගෝල එකක පීඩනයක් යටතේ. හරි. ඊළඟට අපි බලමු. දැන් අපි අයිස් කැට ටිකක් අරගෙන තාපය සපේනවා අයිස් වල. ඒක අයිස් ද්‍රව වෙන්න පටන් ගන්නවා. අපි උෂ්ණතමානයක් දාලා අයිස් තුල ගිල්වල මේ බල්බේ උෂ්ණතමානි පාටාංග දිහා බලාගෙන ඉන්න. අපි දැන් සෙල්සියස් අංශක බිඳුවේදී අයිස් ද්‍රව වෙන්න පටන් ගන්න බව අපි උෂ්ණතමාන පාටාංකයේ අනුව පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට අපි දැන් තාපයේ පිටින් සැපෙව්වට අයිස් ක්‍රමක්‍රමයෙන් ද්‍රව වෙනවා. එතකොට අයිස් උත් වෙනවා, ජලයක් තියෙනවා. ඔය විදිහට තියෙනකොට ඒ අවස්ථාවේදී බාහිරින් තාපය දුන්නත් අයිස් තියෙනවා නම් බාදුනේ තුල උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුවම තමයි. අයිස් ද්‍රව වෙලා අවසන් වෙනකන් ඒ භාජනයේ ඒ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුවීම පවතී. එහෙමනම් අපි දුන්න තාපයට මොකද වුනේ? එහෙනම් මේ තාපය කවුද ගත්තේ? අන්නේ අවස්ථාවේදී ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් සිදු වන අවස්ථාවකදී, එතකොට අපිට තව විදිහකට මේක පැහැදිලි කරනවා නම් එම ද්‍රව්‍යයට තාපය සැපයීම හෝ එම ද්‍රව්‍යයෙන් තාපය ඉවත් කිරීම හෝ නිසා ද්‍රව්‍යයක අවස්ථා විපර්යාසයක් සිදු වෙනවා. කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින ද්‍රව්‍යයක් අණුවලට යම් ප්‍රමාණයක කම්පන ශක්තියක් තියෙනවා. තාපය සැපීමේදී මොකද වෙන්නේ? මෙම කම්පන එහෙම නැත්නම් චාලක ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඊළඟට දැන් ද්‍රව්‍යයේ උෂ්ණත්වය ඊට අනුව වැඩි වෙනවා. එම ද්‍රව්‍යයට දිගටම තාපය සපේන විට එක්තරා අවස්ථාවකදී අණුවල චාලක ශක්තිය අණු අතර ඇති බන්ධන බිඳී අණුවලට නිදහසේ චලනය වීමට සැලැස්වීමට තරම් ප්‍රමාණවත් වෙනවා. එතකොට එම ද්‍රව්‍ය ඝන අවස්ථාවේ සිට ද්‍රව බවට පත්වන අවස්ථාව තමයි මේ අවස්ථාව. මේ අවස්ථා විපර්යාසයක් සිදු වන අවස්ථාවේදී බාහිර තාපයේ ලෙස සැපයෙන ශක්තිය අණු අතර බන්ධන බිඳීමට වැයවන නිසා එමගින් ද්‍රව්‍යයේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් අවස්ථා විපර්යාසයේ සම්පූර්ණ වූ පසු සැපයෙන තාපයේ නැවත පද්ධතිය උෂ්ණත්වයේ වැඩිවීම සඳහා භාවිත වෙනවා. ඉතින් මේ විදිහට අපි කතා කළේ මේ හැංගිච්ච තාපයක් පිළිබඳව. මේකට අපි කියනවා ගුප්ත තාපය කියලා. අවස්ථා විපර්යාසයක් සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු නොවී ලබා ගන්නා තාපයට අපි ගුප්ත තාපය කියලා හඳුන්වනවා. එක හොඳින් මතක තියාගන්න, අවස්ථා විපර්යාසයක් සිදුවන අවස්ථාවේදී උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු නොවී ලබා ගන්නා තාපය තමයි ගුප්ත තාපය කියන්නේ. ඒ උදාහරණයක් හැටියට සෙල්සියස් අංශක බිංදුවට මදක් පහළ උෂ්ණත්වයක පවතින අයිස් කුට්ටියකට තාපය සපයනවා. දැන් ඒක ඔබගේ පෙළ පොතේ 9.12 රූපයේ දැක්වෙනවා. ඒ කෙරෙහි අවධානය යොමු කරන්න. එතකොට ඝන අයිස් ද්‍රව වෙන්න පටන් ගන්නවා සෙල්සියස් අංශක බිංදුවේ. දැන් අයිස් කැටයට තාපය සපයනවා. නමුත් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. තාපය සපයනකොට මොකද වෙන්නේ? අයිස් කැටේ ඝන අයිස් ක්‍රමක්‍රමයෙන් ද්‍රව ජලයේ බවට පත් වෙනවා. හැබැයි අයිස් දිය වෙලා අවසන් වෙනකම්, ද්‍රව ජලයේ බවට පත් වෙලා අවසන් වෙනකම්ම බඳුනේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුවමයි. එහෙමනම් මේ තාපය සපයපු තාපය තමයි අපි කියන්නේ මේ අවස්ථාවේදී ගුප්ත තාපය, මේක හැංගිච්ච තාපයක්. ඒක තමයි අපි මේ ගුප්ත තාපය කියලා හඳුන්වන්නේ. ඊළඟට මෙහෙම අවස්ථා විපර්යාසයේ අවසන් වූ පසු තාපය සැපෙව්වොත් උෂ්ණත්වය වැඩි වෙනවා ඒ බඳුනේ. නමුත් අවස්ථා විපර්යාසයේ සිදුවන අවස්ථාවේදී තාපය සැපෙව්වොත් උෂ්ණත්වය වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ.